අලෝභ භාවනාව. දැන් අපි දෙවෙනි ස්ලයිඩ් එකට ගියොත් ඔයගොල්ලන්ට පේනවා මේ දෙවෙනි ස්ලයිඩ් එකේ තියෙනවා සුතමේ අලෝභ කුසල මූලයක් වේද, ඒ සුතමේ ප්‍රඥාව පුරලයි. සුතමේ ප්‍රඥාව සවිතක්ක සවිචාර සමාධිය අධිචිත්ත ශික්ෂාව සමත නිමිත්ත නෙක්ඛම්ම විතක්ක අනඤ්ඤතා නස්සාමීති ඉන්ද්‍රිය නෙක්ඛම් වූ පවිචාරය කාමේසන ප්‍රහාණය සමාධි ස්කන්ධය. එතකොට මේ ධර්මයේ තේරුම් ගන්න අපි යමු තුන්වෙනි ස්ලයිඩ් එකට. එතකොට මේක පෙන්වනවා මේ සුතමේ ප්‍රඥාව යනු කුමක්ද. යම් ධර්මයක් තථාගතයන් වහන්සේගෙන් හෝ ශ්‍රාවක සංඝයා වහන්සේලාගෙන් අසා දැනගන්න. එහෙම මෙනෙහි කරමු. කුමන ධර්මයක්ද? දුක බව අසා දැනගන්න. දුක්ඛ සමුදය බව අසා දැනගන්න. දුක්ඛ නිරෝධය බව අසා දැනගන්න. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව බව අසා දැනගන්න. එතකොට මේ සමුදය අස්තංගමයේ කියන එක ඇතුළත් යම් සමුදය ධමයක් ේද එය මගින් නිශ්චය කරන්නේ විද්‍යාමාන කරන්නේ දුක්ඛයමයි. මේ බව හොඳින් දැනගන්නේ වටහාගන්නේ ඒ සුතමේ ප්‍රඥා කුරසට ඇතුල් වෙමි. එතකොට ඒ විදිහට දුක්ඛය දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධය නිරෝධගාමිනී ප්‍රතිපදාව අහලා දැනගෙන ඒකේ යම් කිසි සිතීමක් වෙනවද අන්න ඒක චින්තාමය ප්‍රඥාවට ඇතුළත් වෙනවා. ඒකේ වැඩ දියුණු කිරීමක් කරනවද භාවනාමය ප්‍රඥාවට ඇතුළත් වෙනවා. එතකොට ඒ කියන්නේ මේ රූප වේදනා සංඥා සංස්කාර විඥානි සමුදය අස්තංගමේ දන්නේ දක්නේ පුන පුන ඇතිවන්නේ දුක්ඛයමයි. හැම ලෝකයකම ඉපදීම දුකයි කියලා කෙනෙක් කල්පනා කරනවා නම් ඒක දැනගන්නවා කල්පනා කරනවා කියන එක තියෙනවා. එතකොට මේ විදිහට අර භාවනාව සුතමේ ප්‍රඥාවද චින්තාමය ප්‍රඥාවද ආදී වශයෙන් වෙන්වීම කියන එක තියෙනවා. එතකොට එවන අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු හතරවෙනි ස්ලයිඩ් එකට. ඒකේ පෙන්නන සවිතක්ක සවිචාර සමාධිය. දිබ්බ විහාර, බ්‍රහ්ම විහාර, අරිය විහාර, ආනින්ජ විහාර යන සතර විහාරයෝ සවිතක්ක සවිචාර සමාධියට ඇතුළත් වෙනවා. එතකොට මේකෙන් අදහස් වෙන්නේ මේ විහරණයන්ගේ සම්පූර්ණත්වය කියන එක. අඩුතරමින් එක විහරණයක්වත්කින් එක ධර්මයක්වත් තියෙන්න ඕන. ඒ කියන්නේ අරිය විහාරේ කොටස් හතරක් වෙනවා අඩුතරමින් සෝවාන් ඵලචිත්තිය. බ්‍රහ්ම විහාරේ මෙත්තාව තියෙන්න ඕන. එතකොට ආනින්ජ විහාරේ අපි ආකාසඤ්ඤායතනෙ හරි ඒ වගේ එකක් තියෙන්න ඕන. දැන් බලන්න අපි මේ දිබ්බ විහාරය ගත්තොත් දිබ්බ විහාරයේ තියෙන කායානුපස්සනාව. එතකොට මේ කායානුපස්සනාව දිබ්බ විහාරයකින් ඇති වෙන පටිච්ච සමුපාදයක පුරුකක අවබෝධය නිසා ඇතිවන්නා වූ ධ්‍යාන. භවපච්චයා ජාති එක දුකයි. එතකොට මේ ඇති වෙන ධ්‍යාන. ඊළඟට අපිට පේනවා බ්‍රහ්ම විහාරය ගත්තාම විපරාමයේ නිසා ඇති වෙන දුක්ඛය මෙත්තාව මගින් ඉවත් කරලා ලෝභ දෝෂ මොහ ඉවත් කිරීමට අදිතාලම කියන එක ඒක සැකසීමක් කියන එක තියෙනවා. දැන් එතකොට කාරණා දෙකක් බැලුවානේ නේද? ඒ කියන්නේ දිබ්බ විහාරයෙන් බැලුවා කායානුපස්සනා, මෙතන බ්‍රහ්ම විහාරේ මෙත්තාව කියන එක. එතකොට දැන් එහෙනම් අතන අපිට පේනවා මේක දුකයි, ඊළඟට දුක්ඛ සමුදය කියන එක පේනවා. භවපච්චා ජාති ජාති දුකයි. එතකොට ඒ කාරණා දෙකෙන් එහෙනම් අරිය විහාරය කියන එක එනවා. එතෙන්දි කිසිවක් මගේ කියලා ගන්නෙ නැතේ කියන එක එනවා. පේනවා දැන් එකකට එකක් සම්බන්ධයි කියලා. කියන්නේ දිබ්බ විහාරයෙන් බ්‍රහ්ම විහාරයට නේද? දුක්ඛ ප්‍රතිපදා දන්දා විඤ්ඤාණය ඇවිල්ලා තමයි මෙත්තාවෙන් අප්‍රමාණ. එතකොට මේ විදිහට තමයි බ්‍රහ්ම විහාර. මේ දෙකෙන් තමයි අරිය විහාරය කියන එකට එන්නේ. එතකොට ඒ කිසිවක් මගේ කියලා ගන්නෙ නැ. ආනින්ජ විහාරය වන්නේ සංස්කාර මගේ යයි නොබනේ. කිසිවක් මගේ කියලා ගන්න නැහැ. සංස්කාර මගේ කියලා ගන්න නැත්නම් ආනින්ජ විහාරේ. ඒතර දිබ්බ විහාරයෙන් බ්‍රහ්ම විහාරේ, බ්‍රහ්ම විහාරයෙන් ආරි විහාරේ, ආරි විහාරයෙන් ආනින්ජ විහාරේ කියන එක තියෙනවා. එතකොට එහෙමනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. පස්වෙනි ස්ලයිඩ් එකට. ඒකේ පෙන්නනවා අධිචිත්ත ශික්ෂාව කියන එක. නියසඤ්ඤා නාසඤ්ඤායතන සාධන සංස්කාර පළමුව ඉවතලන්නේ දේනු අරූප ධාන සංඥා ඉවතලන්නේ තුන්වෙනි රූපයට නිත්‍යය එකතු කරන ලද සංඥා ඉවතලන්නේ නම් අධිචිත්ත ශික්ෂාව සඳහා පදනම සකස් වන්නේ. එතකොට දැන් මෙතන බලන්න, දැන් අපි ඉස්සෙල්ලා පෙන්නුවා දිබ්බ විහාරේ, බ්‍රහ්ම විහාරේ, අරි විහාරේ, ආනිජ විහාරේ. දැන් ඒකෙන් උනේ මොකද? ඒ අපි ওই සවිතක්ක සවිචාරයේ සමාධිය ඇතුව දිබ්බ විහාරේ, ඉතින් කොහොම ගිහිල්ලා අපි ආනිජ විහාරේට ආවා. ඒතකොට දිබ්බ විහාර අපි අරි විහාරදී මකුවා කිසුවක් මගේ කියලා ගන්න. ආනිජ විහාරයේ සංස්කාරයන් නැතහැරේ. එතකොට සංස්කාරයෙන් ඉවතුල නම් දැන් ඒ කියන්නේ ওই අමෝහ පාර. මේක ඉතින් ඇඩ්වාන්ස් 2 කෝස් එකනේ. එතකොට අමෝහ පාරට තමයි ඉතින් ආනිජ විහාර කතාවත් එක්ක එන්නේ. එතකොට සංස්කාර ඉවතුල නම් ඇඩ්වාන්ස් ප්‍රෝග්‍රෑම් එකේදී ඔයගොල්ලෝ ඉගෙන ගත්තා. සංස්කාර අත්තා කියලා ගන්නෙ නැත්තම් සංඥා අත්තා කියලා ගන්නෙ. සංඥා කියලා අත්තා කියලා ගන්න බලපෑවේ මොකද්ද? සංස්කාර අත්තා කියලා ගන්නෙ. එතකොට එහෙමනම් සංස්කාර ඉවතලනවා නම් සංඥා ඉවතලනවා. දැන් පේනවද අපි අලෝභයෙන් අදෝසයේ, අදෝසයෙන් අමෝහයේ, අමෝහයෙන් දැන් අපි ආපහු අදෝසය කරා ගමන් කරනවා. සංඥා විවත් කරනවා රූපේට නිත්‍යයි කියලා කතාවක් එකතු කරන්නේ. එහෙමනම් අපිට පුළුවන්කම තියෙනවා ඒ ඔය සවිතක්ක සවිචාර සබාධිය මේ අලෝභ කුසල මූලපාලේ කතාවට එන්න. එතකොට දැන් පේනවද මේ කියන කතාව? එහෙමනම් තේරෙනව නේද? නිවසඤ්ඤා නාසඤ්ඤාතන හදන සංස්කාරයන් පළමුව ඉවතල. මොකද අපි ආවා ආනින්ජ විහාරය දක්වා. එහෙනම් සංස්කාර අධහැරියා. එහෙමනම් ඊළඟට පුළුවන් අපිට ඒ සංස්කාර අයින් කරාම අරූප ධාන සංඥා ඉවතලන. ඒ කියන්නේ මේක අනුලෝම ප්‍රතිපෝම. ඒකයි මේ පෙන්නන්නේ. එහෙමනම් තුන්වෙනිට රූපෙට නිත්‍යයි කියලා කියන්නේ නැහැ. දැන් සක්කාය දිට්ඨි ටේබල් එකේ තෝගොල්ලෝ දැක්කනේ අන්තිමට 8-2 හොයාගෙන ආව රූපෙට නේ. රූපය හොඳයි කියලා මැරලා ඉපදෙන්න වටිනවා කියලා. දැන් මෙයා කියනවා ඒක වටින්නේ නැහැ. එතන ඉන්නේ නැති වී කියන එක තියෙනවා. එතකොට අන්නේ කර තමයි අධිචිත්ත ශික්ෂා සඳහා පදනම සකස් වෙන්නේ. ඊට මෙතන පේනවා සම්මා ඥානය තුළ ඇති ප්‍රඥාව අධිචිත්ත ශික්ෂාව තුළ ඇත කියලා. ඇයි සම්මා ඥානය තුළ ඇති ප්‍රඥාව අධිචිත්ත ශික්ෂාව තුළ තියෙනවා කියන්නේ? ඒක මේ රහතන් වහන්සේ වචනේ දීලා තියෙන නිකම්ම නෙමෙයි. ප්‍රඥාව කියන්නේ මොකද්ද? සමුදය අස්තංගමේ දැකලා දුක නැති කිරීමට පමා නොවේ. එතකොට එහෙමනම් මේ ඉහත කාරණාවන් නිවසඤ්ඤා නාසඤ්ඤාතන සාධන සංස්කාර, ඒ වගේම අරූප ධාන සංඥා, ඒ වගේ කාරණාවන් කාරණා තුනම ඉවත් කරන්න පමා නොවේමයි. අන්න ඒක තමයි මේ පෙන්නන්නේ. සම්මා ඥානිය තුළ ඇති ප්‍රඥාව අධිචිත්ත ශික්ෂාව තුළ තියෙනවා කියන එක. පමා වීමක් නැහැ කියන එක. එහෙමනම් අපි යමු 6 වෙනි ස්ලයිඩ් එකට. එතන 6 වෙනි ස්ලයිඩ් එකේ එනවා මේ සමත නිමිත්ත කියන එක. සම්මා ඥානිය තුළ ඇති ප්‍රඥාව අධිචිත්ත ශික්ෂාව තුළට කාවදින්නේ යම් ධර්මයක් පහ කළ යුතුද ඒට සමවදී. මේ සමත නිමිත්තයයි හඳුන්වනු ලැබේ. එතකොට මේ මොනවද අපි පහ කරන්න සමවදී? ලෝභ, දෝෂ, මෝහ පහ කිරීම කියන එකට සමවදීම කියන එක තියෙනවා. එතනින් අපි එනවා නෙක්ඛම්ම විතක්කය කියන එකට. එතකොට නික්කම් විතක්කේදී ඒක පෙන්නනවා සමත නිමිත්ත තුලින් ඇතිවන්නා වූ නික්කම් මේ මගින් අකුසල ධර්මයන් ප්‍රහාණය කරනවා. මෙහිදී කුසලයේ කෙළවර වන්නේ නිර්වාණය. දැන් බලන්න දැන් අධිචිත්ත ශික්ෂාව තුල දැන් මේකට ඉස්සෙල්ලා අධිචිත්ත ශික්ෂාව බැලුවානේ අපි නේද? එතකොට අධිචිත්ත ශික්ෂාව තුල තියෙන අඩුම තරමේ මෙත්තා ප්‍රමාණය. ඇයි අපි ආව සවිතක්ක සවිචාර සමාධියේ දිබ්බ විහාර නේද, බ්‍රහ්ම විහාර, ඒ විදිහට ඇවිල්ලා නේ ආවේ. එතකොට එහෙමනම් බ්‍රහ්ම විහාරයට ආවා කියන්නේ මෙත්තා ප්‍රමාණය තියෙනට ඕනේ. අඩු ධර්මයේ මෙත්තා ප්‍රමාණය. එතකොට දැන් ඉතින් මෙත්තා ප්‍රමාණය අඩු වුණා. මේකට අමතරව අපි තවමත් පහ කරන්නේ නැති කුමන අකුසලයක්ද? අපිට හිතෙනවා අපි නෙක්කම්ම කරලා ඒ අර්ථ මුලින්ම තිබුණානේ සවිතක්ක සවිචාර සමාධියේම තියෙන නෙක්කම් මේ කියන එක. දිබ්බ විහාරෙම තියෙනවන්නේ කාමයන්ගෙන් අයින් වෙලා නෙන්නේ. ඒතර තවත් මොනවද අපිට පහ කරන්න තියෙන්නේ? අන්න ඒක තමයි මෝහය නිසා ඇතිවන ලෝභය. අන්න ඒව තමයි අපි පහ කරන්නේ. ඒ කියන්නේ මේ සංස්කාර විශේෂලා ප්‍රධාන වූ ධර්ම මේ මෝහ ධර්මයන්ගේ බලපෑම. ඒක නිසා වෙන් කිරීම හොඳයි කියලා අපි හිතනවා. අන්න ඉතින්දි බලන්න ඕනි අර සම්මා වාචාඩාය ක්‍රමය එක මතකද? අපි බලනවා පිසුනා වාචයේ මෝහය. මෝහය නිසා පිසුනා වාචයේ පැත්තට අනෙක් පැත්තට එන්නේ. ඕගලන්ට හිතනවා මෙයා වෙන් කරන එක හොඳයි කියලා. දැන් බලන්න බල්ලා ඉන්නව මිනිහෙක් ඉන්නවා. කාවට කාවද වටින්නේ? මිනිහයව නේද? මතකද අපි ඔක පෙන්වලා දීලා තියෙනවා. ඒ මිනිහයා මැරෙනවා නම් අපි බල්ලට කැමති නෝ දෙවියෝ ඉන්නවා මිනිහයයි ඉන්නවා. අපි සලකන්නේ දෙවියන්ට. අපේ මෝහයනේ මොකද්ද මෝහය? මිනිහයා පවතින. බල්ලට වැඩි බල්ලා පොඩ අවුරුදු 15කින් මැරෙනවා මිනිහයයි ඉන්නවා. මිනිහයට වඩා හොඳයි දෙවියා. එයාට වැඩි. ඒකට ඒක පවතිනවා කියන මෝහය. ඒක නිසා වෙන් කිරීම. දැන් බලන්න දෙවියන් අතර මිනිහෙක් ඉන්නකොට දෙයකට කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙයා ඇති වැඩක් නැහැ. මෙයා තවත් චුට්ට කාලෙකින් මැරලා යනවා නේද? එයා වයින් කරනවා කියලා. ඉතින් කොතන වුණත් මේ නොගැලපීමක් තමයි තියෙන්නේ. විඥානීය තියෙන්නේම නොගැලපීමක් තමයි. ඉතින් එතකොට ඒක අපි ඒක නිසා වෙන් කිරීම හොඳයි කියලා හිතනවා. එතකොට යම් කිසි නිත්‍යභාවයක් තියෙනවද? ඒක මෙත්තාවට හානියක් වෙනවා. අන්න ඒක ඉවත් කරන්න ඕන. මතකද අපි ඉගෙන ගත්තා මෙත්තාවෙන් තේචෝ චේතෝ විමුක්තියට යන්න? මොකද්ද අපි පෙන්නේ? අර බල්ලාගේ මිනිස්යාගේ උදාහරණ එහෙම පෙන්නේ. නිත්‍යභාවයනේ බලපෑවෙනේ. ඔයගොල්ලෝ මෙත්තාව පවත්වාගෙන යනකොට අරයා දැන් බල්ලට පැවත්වුවා, මිනිස්යාට පැවත්වුවා. ඉතින් අන්න පොඩ්ඩක් මිනිස්යා ළඟ නතර වෙනවා. මෙයාගේ මට ලාභ ප්‍රයෝජන, දෙවියන්ගේ ලාභ ප්‍රයෝජන. අන්න ඒ වගේ. මොකද කාලේ පැවතීම උඩ නිත්‍යභාවය නිසා තියෙනවා. ඒක හානියක් වෙනවා කියන එක වෙන. එතකොට ඒ වගේ ධර්මයන් තමයි අයි. එතකොට මේකේ කෙලවල, මේ කුසලයේ කෙලවල තමයි නිර්වාණය. මේක නතර වෙන්නේ නැහැ හරියට කරනවා නම්. එහෙමනම් අපි යමු 7 වෙනි ස්ලයිඩ් එකට. එතකොට මෙතන පෙන්නනවා මේ අනඤ්ඤාත නස්සාමීති ඉන්ද්‍රිය කියන එක. මේ අනඤ්ඤාතං කියලා කියන්නේ පෙර නොදන්නා ලද. ලියාගෙන නැති කෙනෙක් ඉන්නවා නම් ලියා ගන්න පුළුවන්. අනඤ්ඤාතං කියලා කියන්නේ පෙර නොදන්නා ලද. නස්සාමි ඉති. නස්සාමි ඉති කියන්නේ දැනගන්නෙමි. නස්සාමි ඉති කියන්නේ දැනගන්නෙමි. ඒ කියන්නේ මොකද්ද? පෙර නොදන්නා ලද සත්‍ය දැනගන්නෙමි කියන එක තමයි මේ පෙන්නන්නේ. එතකොට දැන් මෙතන පෙන්නනෝ අවබෝධ නොවුනා වූ යම් චතුරාර්ය සත්‍ය ධර්මයක් වේද, ඒ අවබෝධය ලබා ගැනීම සඳහා විරිය ආරම්භ කරනවා. මේක තුන් ආකාර වෙනවා. නූපං අකුසල් කියන ඒවා නොයිපදවන. එතකොට ඒක හරියට මේ ඔයගොල්ලන්ගේ පළවෙනි විරිය වගේ නේ. ඊළඟට බලන්න උපන් කුසල් නොනසී පැවතීම සඳහා විරිය. ඒක හරියට හතරවෙනි විරිය වගේ නේද? උපන්නානං කුසලානං ධම්මානං තියා සම්මෝසායි කියන්නේ අන්න ඒ විදිහට මතක තියාගන්න පුළුවන්. ඊළඟට පෙන්නනවා නූපන් කුසල් ඉපදීම සඳහා විරියක් තුන්වෙනි එකට. ඒක හරියට ඔයගොල්ලන්ගේ තුන්වෙනි විරිය වගේ නේ. අර සෝවාන් පල්ලාභියාගේ ශ්‍රද්ධාව ඇති කරගන්නවා කියන්නේ අන්න ඒ වගේ නූපං කුසල් ඉපදීම සඳහා විරිය. එහෙනම් මේ පෙන්නනවා මේ අපි මතක තියෙනවා විරිය හතර, ඒකේ 1යි 4යි 3යි වගේ කාරණා තුන කියන එක. එතකොට මේ නූපං කුසලිය කිම? නිවනට යොමු නො වූ යම් දහමක් තමා කර පවත්නේද, එය ඉවත් කිරීමයි. මෙම ධර්මෝ සමාපatti ධර්මයෝ වන්නාහ. ඒ කියන්නේ හතරවෙනි ධානයේ ඉඳන් අටවෙනි ධානයේ දක්වා වූ සමාපත්තිය නිසා ඇතිවන ස්වභාවය කියන එකයි මේ පෙන්නන්නේ. දැන් එතකොට මේක බලන්න ඔය නෙක්ඛම්ම විතක්කේදී අපි පෙන්නවා. මේකට ඉස්සෙල්ලා තිබුණේ නේද? ඒකෙදි පෙන්නවා පිසුනා මාච. එතකොට ඔතන තියෙන්නේ මේ විඥානයේ නොගලපීම කියන එකනේ. අපි වෙන් කිරීම කියන එක හදිනවා. එතකොට අනඤ්‍යතා නස්සාමිති ඉන්ද්‍රියට ආවහම අන්න තමන් කල්පනා කරන්න. දැන් බලන්න ඔය සමාපත්තීන් අය තීන අය අතරට ගත්තාම දැන් අපි කියනවා දෙවියන් අතරට ගත්තාම මිනිස්සු ගැලපෙන්නේ නැහැ කිව්වේ නේද? ඒතර මිනිස්සු අතරට ගත්තාම බල්ලා ගැලපෙන්නේ නැහැ. මොකද එයා කුඩා කාලයකින් මැරෙනවා කියන අර්ථය. ඒතර ඔතන තිබෙන නිත්‍යභාවයනේ. දැන් සමාපත්තියක් කෙනෙකුට පවත්වා ගන්න පුළුවන්. බොහෝ කාලයක් එයා ධානයේ ඉන්න පුළුවන්. ඒතර තව එක්කෙනෙක් කියනවා අනේ මට නම් සමාධිය වැඩෙන්නෙම නැහැ, මට ඉන්න බෑනේ, මිනිත්තු දෙකක් ඉන්නකොට මම වැටෙනවා කියනවා නේද? එතකොට වෙනවද සමාපatti තියන අය අතරට සමාපatti නැති එක්කෙනා ගැලපෙන්නේ නැහැ. එතකොට අර වෙන් කිරීම කියන එක හදන්න හදනවනේ. දැන් හැබැයි තින් තමන් තිරුම් ගත්තා නම් දැන් බුදුහාමුදුරු කිව්වද ඕ එකක්වත් පවතිනවා කියලා. නෑ මොන සමාපattiද තිබුණත් සමාපත්තිය හැදෙන ඒක ඒ ධර්මයක් ඒක පවතින්නේ නැහැ. එතකොට එහෙමනම් ඉතින් අර වෙන් කිරීමේ කතාවක් නෑ. ඒතර වෙන් කිරීමේ කතාවක් නැත්තම් ඉතින් ඒ කියන්නේ විඥානයේ යම් කිසි නොගැලපීමක් තිබුණත් ඒ නොගැලපීම කියන එක අයින් කරනවා. ඒතර බලන්න අර නෙක්කම්ම අපි දැන් ටිකකට ඉස්සෙල්ලා බැලුවා මේ නෙක්කම විතක්කය කියන එක නේද? පේනවාද? ඒක ගැඹුරට ඇවිල්ලා තියෙනවා. නෙක්කම විතක්කේ ගැඹුරෙන් තමයි මෙතන තියෙන්නේ. ඒතර සමාපatti ධර්මයෙන් අපි අයින් කරනවා. ඒ සෝබාරය. එතකොට දැන් එහෙමනම් අපි අනඤ්ඤතන සාමිති ඉන්ද්‍රිය ගැන ගත්තා. එහෙමනම් අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට, අටවෙනි ස්ලයිඩ් එකට. මේක නික්කම්ම පවිචාරයේ පෙන්නනවා. අටවන ධානය, හතරවෙනි ධානයේ සිට අටවන ධානයේ දක්වා වූ සමාපatti ධර්මය පහ කරන්නේ නික්කම්ම පවිචාරයේ සම්පූර්ණ කෙරේ. දැන් බලන්න අපි සමාපatti පවිචාර කියන්නේ ඉංග්‍රීසියෙන් පෙන්වන to investigate thoroughly කියලා. එතකොට ඒ හොඳට විමසලා බලනවා කියන එක නේද? දැන් අපි උත්සාහයක් දරනවා නම් උත්සාහයක් දරුවට සමහරට අපිට බැරි වෙන්න පුළුවන්. දැන් කෙනෙක් කියනවා මම මේවා අතහැරලා මේ ධාතු මේව බලලා මේ මල මුත්‍රා ආසුචි කියලා ධාතු මනසිකාරය කළා මම මෙහෙම ගියා. ඒකත් මගේ නෙමෙයි කියලා ඔහොම ගත්තා ඒ උනාට මට එතනින් අයින් වෙන්න බැරි වුණා කියනවා නේද? ඒ කියන්නේ සමාධිය හරි ඒ අල්ලගෙන හිටියා කියන එක තියෙනවා. අපි උත්සාහ කළා නමුත් නිවුණට යන්න හම්බුනේ නැතුව උණුතින් ඉතින් එහෙනම් සක්සස් වුණේ නැහැ. හැබැයි සම්පූර්ණයෙන් සක්සස් වුණා නම් අන්න තමන්ට තියෙනව නෙක්කම්ම පවිචාරය. ඒ කියන්නේ සමාපatti ධර්මය පහ කරන්න හැකියුවොත්. ඒ කියන්නේ නිත්‍යභාවය කියන එක අපි මේ වෙලාව අවස්ථාවේදී එක්ක ඕන. මතකද ඔය නිත්‍යභාවය බලපෑම. නිත්‍යභාවයෙන් සින් පෙන්නනවනේ මේ රූපෙහෙම සුබයි කියන එක නේද? මල මුත්‍රා ගොඩක් වශයෙන් වකින්න දෙන්නේ නැහැ. ඕගොල්ලෝ සමාපatti දැන් භාවිතා කළා ඔය ආකාස සංඥායතනි වාගේ අරූප ධානවල කලින් භවවල හිටිය නිසා ඒකෙන් ඇති විචා වූ නිත්‍ය භාවයේ මගෙන් සුභේ සනාත කරන. එතකොට මම ওই සමාපත්තිත් අතහැරලා ගා දැම්මනම් නිත්‍ය භාවයේ මං ඉක්මෙවුවා නම් එහෙනම් මට මල මුත්‍රා වලට ආපහු යන්න ඇති වෙනවා. දැන් පේනවද අර ඉස්සෙල්ල ඒකේ පෙන්වුවේ 8-2 රූපේ හොයාගෙන එනවා කියන එක නේද? පේනවද ওই කතා එකම කතාව මේ යන්නේ. මම හොයාගෙන යන්නේ නැහැ. මම මේ රූප නිසා මේකේ පවතින්නෙත් නැහැ. අන්තිමට ගත්තාම Tamanට පේනවා ධාන ආකාස සංඥායතන වගේ අරූප ධානින්වත් මේක පවත්තන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එහෙනම් අපි 8-2 ආපහු අර නන්දිනවන්නේ දුකවන්නේද සුකවන්නේද නේද? අන්න එතෙන්ට ආපහු එනවා රූපේ 8-2 දි මතක තියාගන්න අපි ආපහු ආවේ රූපේ හොයාගෙන යන්නේ නැහැ කියන එක තියෙනවා. එතකොට එතනින් අපි එනවා ඒ නෙක්කම්ම පවිචාරයේ ඒ සීළු අංගයන් සහිතව පවත්න්නේ නම් එමගින් කාමේසනාව දුරු කරනවා. කුමන කාමේසනාවක්ද? යම් ධාන තලයක ඉපද එහි ගත කිරීමට ඇති ආසාව. අන්න ඒකෙන් අපිට සමාධි ඡන්දය පරිපූර්ණ කරනවා කියන එක තියෙනවා. එතකොට ඒ කියන්නේ අපිට මේ හැම ධාන තලයක්ම ඉපෙව්වා නම් අපිට පුළුවන් කියන්නේ කාමේසනාව දුරු කරනවා. ඉතින් ওই කාමේසනාව කියන එකේ ඒකේ ගැඹුරු අර්ථයන් තියෙනවා. දැන් බලන්න මේ බුදුහාමුදුරුවෝ කොහොමද මා සාමාන්‍ය මිනිස්සුයි කාමයන් ගැන හිතුවාම හිතන්නේ මේ ඇහැයි රූපයයි නේද? ඒකෙන් කඩට ටොපියක් දැම්ම රසයක් ඇති වුණා. ඒකෙන් ඇති වුණා වූ ස්වභාවය ඒක ගැන විතරයි නේද? බුදුහාමුදුරුවෝ අත දැක්වේ කොහොමද කාමය? සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. සංකල්පයට දින රාගය. එතකොට අපි 7 වෙනි ධානයේ ඉඳන් කල්පනා කරනවා නම් මම 8 වෙනි ධානයට යන්න ඕනේ කියන එක ඒකත් සංකල්පයක්. එහෙමනම් ඒකට රාගය. එතකොට ඒකත් කාමයට වැටෙනවා. දැන් අපි කිව්වේ මෙච්චර ලා මොකද්ද? 4 වෙනි ධානයේ ඉඳන් 8 වෙනි ධානයේ සමාපත්තිය ඉඳන් ඔක්කොම අපි අයින් කරනවා. එතකොට එහෙමනම් අපිට අර කාම කතාව කියන එක නැති වෙනවා. එතකොට කාමේශන ප්‍රහාණ. එතකොට මේ විදිහට මේ ධානතලයන් අයින් කරා නම් අන්න සමාධි ස්කන්ධය. බලන්න සාමාන්‍ය පුද්ගලයෙක් කල්පනා කරන්නේ සමාධිය කියලා කිව්වහම සමාධි ස්කන්ධය කියලා පුළුවන් තරම් අපි සමාධි වඩනවා කියන එක නේ. දැන් බුදුහාමුදුරුවෝ මෙතන පෙන්නන්නේ මොකද්ද? සමාධිය අල්ලා වීසි කරන එක. ඒ කියන්නේ සමාපatti ධර්මයෙන් පවා තමන් අතහරිනවා. ඒක අතහැරියා නම් තමයි ඒ තමන්ට සමාධි ස්කන්ධය කියන එක ඇති වෙලා තියෙන්නේ. ඉතින් මෙතෙන්දි කල්පනා කරන්න අර බෙල් ෂේප් කර්ව් එකේ අපි A2 B2 C2 කිව්වන්නේ ඕකේ ওই මේ යන පැත්ත නිසානේ අපි ওই A2 පැත්ත හොඳයි කියන්නේ. C2 පැත්තෙන් තමයි දැන් බලන්න වඩේ එකක් කනවා ඔබ. වඩේ එකක් ආපු ගමන් ඉතින් මේකේ ඕගලන්ට පේනවා මේකේ ලුණු නෑ නේද? හිතාගෙන හිටියන හොඳ වඩේ එකක් හම්බ වෙයි කියලා. ගත්ත කාපු ගමන් පළවෙනි කටේ මේක ලුණු නෑ, මිරිස් නෑ, මොන හරි අඩුපාඩුව. හැබැයි එතකොට මේ කට නේද කියන්නේ මේ අර එක කටක් කාලා දැන් මේක මැරිලා යනවා. මැරිලා කොටස ඉතින් කියනවා තව කටක් විසි කරන්නේ නෑනේ වඩේ එක. මේ කෑල්ලේවත් ලුණු ඇද්ද? පේනවද? මැරෙන කොටසෙන් තමයි අරක රූපේ කරා අපි ගමන් කරන්නේ. පේනවද? දැන් අර අට දෙක කියන කතාවට අපි ආපහු එනවා මේ වේ බලපෑම නිසා. මැරෙන කොටසෙන් තමයි ඔක සිද්ධ වෙන්නේ. අපි හිතන්නේ නම් අපි හදාගෙන යන සාමාන්‍ය කෙනෙකුට හිතෙන්නේ නෑනේ අපි මොකක් හරි එකක් හදාගෙන යනකොට මේකෙන් ඉතින් මෙඩේ සිද්ධ වෙන්නේ කියලා. නමුත් බැලුවහම විඥාන කතාවේදී මැරෙන කොටසින් තමයි කියන්නේ අනිත් එක ගන්න කියලා. එතකොට දැන් ඉතින් මේකේ මේ භාවනාව කරන්නේ කොහොමද? මේක පළවෙනුව මේ අනුලෝම වශයෙන් බලන්න. ඒ කියන්නේ අපි පටන් ගන්නවා මේ සුත්තමේ ප්‍රඥාව. ඉතින් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අහගත්තා. සවිතක්ක සවිචාර සමාධිය. ඉතින් මේක අතහරින්න ඉන්න එපා. මෙන්න මේක හරි වැදගත්. ඕගොල්ලෝ හොඳට කරලා තිනවනේ දවස් හතර වැඩසටහනනේදී. දිබ්බ විහාරේ නේද? කාය අනුපස්සනාම කරලා ඒකෙන් බ්‍රහ්ම විහාරේ අරිය විහාරේ එකක්වත් මගේ කියලා ගන්නෑ. කිසිවක් මගේ කියලා ගන්නෑ. එහෙනම් සංස්කාරත් මගේ කියලා ගන්නෑ. පේනවද? අපි එතනින් එහෙනම් දිබ්බ විහාරේ, බ්‍රහ්ම විහාරේ, අරිය විහාරේ, අරිය විහාරෙන් ආනෙජ විහාරේ. එහෙම ඇවිල්ලා අපි අතහැරගෙන ආවහම එමනම් නව සංඥාන අසඤ්ඤායතන හදන සංස්කාරත් එපා, අරූප ධාන සංඥාවත් එපා, එහෙනම් රූපත් එපා. අන්න ආවා අපි අධිචිත්ත ශික්ෂාවට. අර උඩේක බැලුවේ නැත්තම් මෙතෙන්ට එන්නේ නැහැ. එතකොට එතනින් අපි එනවා මේ සමත නිමිත්ත කියන එකට. ලෝභ දෝෂ මෝහ පහ කරනවා මට මේවා එපා කියලා. එතකොට අරකේ බලපෑම තියෙනවා. අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ඒක හරහට යන එක හරි වටිනවා. සවිතක්ක සවිචාරයෙන් මුලට අපි මේ හරි විහාරේ, ආනෙන්ජ විහාරේ දක්වා ඇවිල්ලා අනිත් පැත්තට එනවා කියන එක. මනස නැංවෙන්න එපා. නැත්තම් කොහොමද නිවසඤ්ඤා නාසඤ්ඤායතන හදන්නේ වතාරින්නේ? එතකොට දැන් මෙතින් දිනන නෙක්කම විතක්කේ. ඉතින් නෙක්කම විතක්කේදී දැන් කල්පනා කරනවා මම මුලින්දි සවිතක්ක සවිචාර සමාධියේ නෙක්කම් මේ තිබුණානේ. දැන් මොකද්ද මේ නෙක්කම් මේ? මොනවද මට තව අයින් කරන්න තියෙන්නේ? අන්න මෝහය නිසා අපි වෙන්කිරීම හොඳයි කියලා හිතෙනවා. විසුනා වාචේ. අපි පෙන්වුවේ අර සමාපත්තියන් තියන අය අතරට සමාපatti නැති එක්කෙනා ගැලපෙන්නේ නැහැ. එහෙනම් මෙයා වයින් කළා දාන්න. ඔයා පැත්තකට එන්න කියලා අනිත් කට්ටියත් එක්ක යනවා වගේ නේ. එතකොට එහෙමයි. වෙන් කිරීමක් නැහැ. මොකද Taman දන්නවා නම් සමාපත්තියවත් පවතින්නේ නැtei කියලා Taman එහෙනම් අතහරිනු. අන්න එතෙන්දී Tamanට එනවා අනඤ්ඤාත නස්සාමීති ඉන්ද්‍රිය කියන එකට එනවා. එතකොට ඒක විරිය තුන වශයෙන් මතක තියාගන්න කිව්වනේ නේද? පළවෙනි විරියයි මතකද ඒක? පෙන්වනවා එතන. නූපං අකුසල් නොයිපදෙනෝ. ඒක පළවෙනි ඉරිය වාක්‍ය. දෙවෙනි එක ඇවිල්ලා හතරෙනි ඉරිය වාක්‍ය. උපන් කුසල් නොනසී පැවතීම සඳහා විරිය. ඊළඟට නූපං කුසල් ඉපදීම සඳහා විරිය. එතකොට නූපං කුසල් කියලා කියන්නේ මොකද්ද? මෙතන අපි පෙන්නනවා මේ සමාපatti ධර්මයන් තමයි අපි මෙතන මේ ඇති වෙන ස්වභාවය. එතකොට ඒ කියන්නේ නිවනට අපි සමාපatti අල්ලගෙන ඉන්නවා නම් අපි නිවන නෙමෙයි නිගන්නේ නේද? එතකොට නිවනට යොමු වූ යම් දහමක්. ඒ කියන්නේ සමාපatti ධර්ම. මං අන්නේම පහ කරනවායි කියලා. එතකොට එතනින් අපි ආව නෙක්කම්ම පවිචාරේ මම සාර්ථක වුණා නම් මට පුළුවන්කම තියෙනවා හතරින් ධානය ඉඳන් අටෙනි ධානය. එහෙමනම් මට අර කවුවත් වෙන් කරනවා කියලා කතාවක් ඕනේ කතාවක් නැහැ. එතකොට නෙක්කම්ම පවිචාරේ යා දක්ෂ වුණා. එතකොට අංගසහිතව පවත්නවා නම් කාමේසන ප්‍රවාහණය මම නිවසඤ්ඤාන අසඤ්ඤාතනි හරි ඉන්නවා කියනවා නම් ඉතින් එහෙනම් කාමේශන ප්‍රහාණය නැහැ කියන එක තේරෙනවා. එතකොට ඒක අයින් කරා නම් ඉතින් සමාධි ස්කන්ධය. ඉතින් මේක එහෙම අනුලෝම වශයෙන් බලන්න. ඉතින් මේක කලින් ඕගොල්ලෝ බලලා එහෙම කරලා තියෙනවා නම් ඉතින් ওই ප්‍රඥා ස්කන්ධයේ ඒකේ අමෝහ පාරේ තියෙන්නේ කෙරවල ප්‍රඥා ස්කන්ධයේනේ. ප්‍රඥා ස්කන්ධේ ඉඳන් එනවා නම් ඉතින් අවිද්‍යාවෙන් ඉඳන් කාමාශ්‍රයට එන්නේ නැහැ. කාමාශ්‍රයෙන් ඉඳන් එන්නේ නැත්තම් මං ආපහු රූපයක රාම යන්නේ නැහැ. අන්න එතෙන්ට එනවා. අර අට දෙක කියන කතාවට එන්නේ නැහැ. ආපහු රිවර්සලා එනවා කියන කතාව එන්නේ නැහැ. රූපේ බොහොම බලගතුයිනේ. රූපේ ලේසියෙන් අයින් කරන්න බෑ. ඒක තමයි මේ පෙන්වන්නේ. එතකොට ඒක තමයි කරන් තියෙන භාවනා. එහෙනම් මිනිත්තු 5ක් 10ක් අරගෙන මනසට දාගෙන ඊට පස්සේ අපි භාවනා කරමු.